तुम लोकाग्र लोत्रु अमामेनी बुद्रजानन वांसी आपस अपिदन मलपहं सुवद पूजावन तेन पत्कला सिसिल्पन गिलन पस पूजावं सहितव ඒ සියලු පූජාවන් ලෞතුරු ගුණ විසි පූජා කරන්නට සූදානම් වන මේ වෙලාවේ අපි පළමු කොටම උතුම් වූ තුන් ලොවක් සනසා වදාළ මටද සැනසීමේ මඟ උදා කර දුන් මගේම ශාන්තිනායක තිලෝකුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන්ලොවක් සනසාලමින් සසර දුක් ගෙවාලීම පිණිසම ලෝකයාට අමා ශාන්තිය පිණිස දේශනා කොට වදාළ උතුම් නවලෝතුරා ශ්‍රී සද්ධර්මයට සදහම් මගින් නිවුණු සැනසුණු නිවීමේ සැනසීමේ මග යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට රැගෙන ආ ආර්ය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවායි තුනුරුවන් වැඳ නමස්කාර කරමු. ලෞතර අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පිළියෙල කොට ඔබ වහන්සේගේ අත්පස තැන්පත් කරන ලද මල් පහන් සුවඳ පූජාවන් සහිත වූ මේ ප්‍රණීත ගිලන් පස දාණය මට දානුකම්පාවෙන් කරුණාවෙන් දෙලව ශාන්තිය යහපත පිණිස මෙලව දීම මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සංසාර දුක් ගෙවා ගැනීම පිණිසම මේ ගිලන් පස දාණය ඉවසා වදාරත්වා පිළිගනිත්වා ලෝතුරු අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේටම මල්පහම් සුවඳ පූජාවන් සහිත මේ ප්‍රණීත ගිලන් පස දාණය පූජා කරමි. පූජා වේවා, පූජා වේවා කියලා සාදු කියලා සියලු තැන්හි පිහිටියා වූ ශාරීරික උද්දේශික පාරිභෝගික වූ සියලු ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාටද මාගේ වන්දනාව නමස්කාරය වේවායි සාදු කියා නමස්කාර කරමි. අනන්ත සසර පුරාවට දැන් මේ මොහොත දක්වා සිදු වුණු කිසියම් වරදක් වේ නම් සිත කය වදනින් ඒ සියලු වරදට ප්‍රමාද දෝෂේනට උතුම් බුදුරුවනින් සදා අමරුවනින් මහ සංඝරුවනින් මට සමාව ලැබේවායි තුනුරුවන් සමා කරවා දෙන්න. සමන්ත චක්ඛවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ේවං රූපං අභිඤ්ඤාය ේවං රූප සමුදයං අභිඤ්ඤාය ේවං රූප නිරෝධං අභිඤ්ඤාය ේවං රූප නිරෝධං නිරෝධගාමිනිම් පටිපදං අභිඤ්ඤාය තස්ස ඒවං රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නාතේ සුපටිපන්නා යේ සුපටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනයේ ගාධන්ති සසර කතරින් එතර වනු කැමති ගුණ බර කාරුණික පින්වත්නි අදත් මේ කීප දෙනා එකතු වෙලා මේ භයංකර බිහිසුණු සසර කතරින් එතර වෙන්නට ඇති එකම පිහිට පිළිසරණ සද්ධර්මයමයි යන අවබෝධයෙන් ඒ සසර කතරින් එතර වෙන්නට මම පෙතක් පාදා ගැනීම උදෙසාම තථාගත සද්ධර්මය ශ්‍රවණය කරන්නට සැරසෙන වෙලාව අපි පසුගිය දා ධම්මිකා මහත්මියගේ නිවසේදී පංච උපාදානස්කන්ධයේ සක්ඛාය සක්ඛාය දෘෂ්ටිය පිළිබඳව කරුණු කාරණා රාශියක් අපි සිහිපත් කළා. ඉතින් අපට ආරාධනාව ලැබුණේ ඒ දේශනාවට අනුවම අදත් මේ දේශනාවත් සිද්ධ වුණොත් යහපත්ය කියලයි. අපි දන්නවා මේ ශාසනය තුළ අපට අවබෝධ කරගත යුතු ධර්මතා හතරක් තියෙනවා. ඒ අවබෝධ කරගත යුතු සතර ධර්මයන් වයි චතුරාර්ය සත්‍ය ධර්ම නවින් අපි නිරතුරුව කතා බහ කරන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අතරෙත් එක සත්‍යයක් අවබෝධ කරගත්තොත් පෙර පසු නැතුව සෙසු සත්‍ය තුනද ඒ මොහොතේම අවබෝධයට එනවා. ඒ අනුව මට දැන් දුක්ඛ සත්‍ය නම් හොඳට තේරෙනවා, සමුදය නිරෝධයේ මාර්ගයේ ගැන නම් වැටහීමක් නැහැ කියලා ලෝකෙ කාටවත් කියන්න බෑ. මට සමුදය හොඳට තේරෙනවා, සිසු සත්‍ය තුන මට තේරෙන්නේ නැහැ කියන්න බෑ. නිරෝධ සත්‍ය මට හොඳට වැටහෙනවා, හොඳ අවබෝධයක් තියෙනවා. සිසු අංග තුන ගැන මට අවබෝධයක් නැහැ කියන්න බෑ. මාර්ගය ගැන නම් මට හොඳට තේරෙනවා, ඒ දුක කියන්නේ, සමුදය කියන්නේ, නිරෝධය කියන්නේ මොකද්ද කියලා වැටහෙන්නේ නැහැ කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගෙන් අසාගත් ධර්මයක්ම උන්වහන්සේගෙන් අසාගත් බවම ප්‍රකාශ කරමින් කච්චායන මහරහතන් වහන්සේ මේ ගැන පැහැදිලිවම දේශනා කළ බව ධර්මයේ සඳහන් වෙනවා. එනිසා අපට එක සත්‍යයක් අවබෝධ කරගත්තොත් සිසු සත්‍ය තුනද ඒ සමග අවබෝධ විය යුතුයි. මොකද මේ සතර සත්‍යයක් වුණාට මේ අවබෝධය ලබන්න තියෙන්නේ එකම තැනක. අපට එකක් එක පැත්තක තවත් සත්‍යයක්, තව පැත්තක තවත් සත්‍යයක්, තවත් දිහාවක නෙමෙයි, එකම ධර්මතාවයක් තුළයි අපට මේ සතර සත්‍යම චතුරාර්ය සත්‍යම දැක ගන්න වෙන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා ඒ සත්‍ය සතර නම් කරලා තියෙනවා. දුක්ඛ සත්‍ය පිළිබඳව කියවෙනකොට අපි ඒකට කියවෙන පරියාය නම් කීපයක් අපි එදා කතා කළා. පංච උපාදානස්කන්ධය, සක්ඛාය, භාර, මේ ආදී නොයෙක් නම් වලින් බුදුරජාණන් වහන්සේ ඒ අදහස නම් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේද තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලැබුවායයි යම් දිනක ප්‍රකාශ කළේ නම් මා ඒ ප්‍රකාශය කළේ ඉමේ පංචපාදානක්ඛන්දේ චතුපරිවත්තං අබ්බඤ්ඤාසින්. යම් දිනක මම මේ පංච උපාදානස්කන්ධය සතර ආකාරයකින් අවබෝධ කළේද එදායි මම දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ තුල සම්මා සම්බුද්ධත්වයේ ලැබුවේ යැයි පිළින කලේ ප්‍රකාශ කළේ කියලා උන්වහන්සේ වදාරනවා චතුපරිවත්ත උපාදාන පරිවත්ත සූත්‍රයේදී. එතකොට සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ සතර සතර ආකාරයකින් එක් එක් ස්කන්ධයක් සතර සතර ආකාරයෙන් අවබෝධ කර ගැනීම බව උන්වහන්සේ අවධාරණය කරනවා. එයින් නොනවතින උන්වහන්සේ මගේ ශාසනයෙහි යම් කෙනෙකු මා අවබෝධ කළ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මගඵල නිවනට පැමිණෙන්නේ නම් ඔවුන්ද අවබෝධ කරගත යුතු ඔවුන්ද අනුගමනය කළ යුතු පිළිවෙත පැහැදිලි කළ උන්වහන්සේ තමන් වහන්සේ යම් ආකාරයකින්ද රූපය අවබෝධ කළේ, රූප සමුදය අවබෝධ කළේ, රූප නිරෝධය අවබෝධ කළේ, රූප නිරෝධ කරන පිළිවෙත අවබෝධ කළේ, ඒ විදිහෙන් වේදනා සංඥා සංකාර විඥාන පහටම එනවා. ඒ ආකාරයෙන්ම මගේ ශ්‍රාවකයොත් ඒ ආකාරයෙන් රූපය දැන, රූප සමුදය දැන, රූප නිරෝධය දැන, රූප නිරෝධ කරන පිළිවෙත දැන, තස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න. ඒ රූපේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපදින්නේ නම් ඔහු සුපටිපන්න වෙනවා. යමෙකු සුපටිපන්නද ඔහු මේ දහම් විනයෙහි මේ ශාසනයේ උරුමය ලද, මේ ශාසනයේ පිහිටා සිටින්නේ ස්ථාවර භාවයට පත්වෙච්ච කෙනෙක්, නියත බවට පත්වෙච්ච කෙනෙක් වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. අපි නිතර සංඝයා වන්දනා කරන ගාථාවේ, ඒ සංගරුවන වඳින ගාථාවේ පළමු කොටම අපි කියන්නේ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සමූහය සුපටිපන්නයි. ඒ ප්‍රතිපදාවන්ගෙන් යුක්තද යම් උතුමෙක්, ඒ තමයි අට්ඨපුරුෂ පුද්ගලයාස භගවතෝ ශ්‍රාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ අෂ්ට ආර්ය වූ ශ්‍රාවක පිරිස බවට පත් වෙන්නේ. එනිසා අපිට ඒ ආර්ය ශ්‍රාවක පිරිසට ඇතුළත් වෙන්න නම් අපිටත් ඕන වෙනවා මේ සුපටිපන්න වූ මනාකොට පිළිපැදීම. මනාකොට පිළිපදිනවා කියලා කියන්නේ රූපේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපැදීම. ඒ විදිහෙන් පිළිපදින්නට පුළුවන් කමක් නැහැ රූපේ නොදැන, රූපය සමුදය නොදැන, රූප නිරෝධය නොදැන, රූප නිරෝධ කරන පිළිවෙත නොදැන. එතකොට රූපය දැනගත්තොත්, රූප සමුදය, රූප නිරෝධය නිරෝධ කරන පිළිවෙත දැනගත්ත කෙනාට තමයි අර රූපේ කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපදින සුපටිපන්න මනාකොට පිළිපදින ප්‍රතිපදාවට එන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපිටත් ඒ මනාකොට පිළිපදින සුපටිපන්න නම් වූ ප්‍රතිපදාවෙන් ආර්ය සමූහයට එකතු වෙන්නට නම් අපද දැනගත යුතු වෙනවා රූපේ නම් කුමක්ද? රූප සමුදය නම් කුමක්ද? රූප නිරෝධය කුමක්ද? රූප නිරෝධ කරන පිළිවෙත කුමක්ද? ඒක අපිට ඕන විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා. මා අවබෝධ කළේ යම් ආකාරයකින්ද සම්මා සම්බුද්ධත්වයේ පිණිස, ඒ ආකාරයෙන්මයි දැනගත යුත්තේ. එනිසා උන්වහන්සේ අපට මේ සතර ධර්මයන් පිළිබඳව දේශනා කළා. කතමං චෞසෝ රූපං, මොකද්ද මේ රූපය කියලා කියන්නේ කියලා පැහැදිලි කළ විමසන තැන්වලදී උන්වහන්සේ රූපය හඳුන්වලා දුන්නේ චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං කියලා. ඒ කියන්නේ සතර මහා ධාතුවත් සතරමහා ධාතුව නිසා උපදින උපාදාය රූපයෝත් රූපයයි කියලා. එතකොට මේ රූපය තවදුරටත් පැහැදිලි කළ තැනක කියවෙනවා, කිංච භික්කවේ රූපං වදේත. මහණනි, අපි රූපය කියලා කියන්නේ කුමකටද කිව්වේ කුමකටද? උන්වහන්සේම පිළිතුරු දෙනවා, රූපතීතිකෝ භික්කවේ තස්මා රූපං ති උච්චති. රුප්පණේ වන්නේ යමක්ද, ඒකට රූප කියනවා. මොකද්ද රුප්පණේ වෙන්නේ කියන්නේ? බිඳෙන, වෙනස් වෙන කියලා. බිඳෙන්නේ වෙනස් වෙන්නේ යමක්ද, ඒකටයි රූප කියන්නේ. මොනවෙන් බිඳෙන, මොනවෙන් වෙනස් වෙන දේද? කේන රූපති, කුමකින්ද බිඳෙන්නේ, කුමකින්ද වෙනස් වෙන්නේ? සීතේන පිරූපති, උණ්ණේන පිරූපති. සීතලෙන් බිඳෙනවා, උෂ්ණය නිසා බිඳෙනවා. ජිගච්ඡාය පිරූපති, පිපාසාය පිරූපති, බඩගින්නෙන් පිපාසයෙන් බිඳෙනවා. දංස මකස වාතා තප සිරින් සප සම්පස්සානම් පිරූපති. මෙසි මදුරුවන් විදීමෙන්, සුලං රශ්මි වැදීමෙන්, පත්තේ ගෝනුසු සර්පාදීන් දෂ්ට කිරීමෙන් බිඳෙනවා, වෙනස් වෙනවා. එතකොට රූපය කියලා කියන්නේ ඔන්න ඔය කියන හේතුකාරණා වලින් බිඳීමට, වෙනස් වීමට ලක්වෙන දෙයකටයි රූප කියලා කියන්නේ. ඊළඟට රූප සමුදය, රූප හට ගැනීමට හේතුව දක්වන්නේ ආහාර සමුදය, රූප සමුදය. කබලින්ක ආහාරය, කනබල ආහාරය තමයි රූපයට හේතුව හැටියට දක්වන්නේ. ආහාර සමුදය, රූප සමුදය, මේ රූපය හටගන්නේ ආහාරයේ. ආහාර නිරෝධා රූප නිරෝධ, ආහාර නැතිවීමෙන් රූපය නිරුද්ධ වේ. ආහාර නැතුව මේ කයට පවතින්න බෑ, රූපයට පවතින්න බෑ. හැබැයි ආහාර නිරෝධගාමිනී පිළිවෙත පුණ්වහන්සේ පෙන්වුවේනේ ආහාර නැති කරන්න කියලා, රූපේ නැති කරන්න. ආහාරය නිසා රූපේ හටගන්නවා පෙන්නවා, ආහාරය නැති වුණොත් රූපේ නැති වෙනවත් කියලා කිව්වා. හැබැයි ආහාරය රූපේ නැති කරන, නිරෝධ කරන පිළිවෙත හැටියට ආහාර නැති කිරීම නෙමෙයි පෙන්වන්නේ. සම්මාදිට්ඨි, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දැන් අපි හොයලා බලන්න ඕන, බුදුරජාණන් වහන්සේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයක්, සම්මාදිට්ඨියක් පැනෙව්වේ ඇයි? මේ සඳහන් කළ රූප මොනවද, ඒවද අපට හමු වෙලා තියෙන්නේ කියලා. අපි කල්පනා කරලා බැලුවොත් අපට සතර මහා ධාතුව හමු වෙලත් නේ. සතර මහා ධාතුව නිසා උපදින උපාදාය රූපත් හම්බ වෙලා නේ. අපට මේ ලෝකේ හම්බ වෙන්නේ සත්වයෝ, පුද්ගලයෝ, කෙනෙක්, දෙයක්, තැනක්, ගහක්, වැලක්, මලක්, දරුවෙක්, අම්මෙක්, තාත්තෙක්, දරුවෙක්, මේ ආදී වශයෙන් ලෝකේ හම්බ වෙලා තියෙනවා මිස අපට සතර මහා ධාතුවක් හම්බ වෙලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි අපි ඉන්න තැනයි ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ රූපය කියලා පනවා වදාළ ඒ අන්තිම සීමාව හඳුනගන්න. අපි දකින්නේ මොකක්ද? උන්වහන්සේ දක්වපු රූපයේ සීමාව මොකක්ද කියලා. මේ ටික තේරුම් ගන්නකොට තමයි අපට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව, විශේෂයෙන් රූප උපාදානස්කන්ධය පිළිබඳව, කායානුපස්සනාව පිළිබඳව හොඳින් තේරුම් අරගෙන මේ කයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. කයෙන් මිදුණා කියන්නේ, රූපයෙන් මිදුණා කියන්නේ ආයතන 10කින් මිදෙනවා. ඇහැ, කන, නාසය, දිව, කය, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, මේ දස ආයතනයෙන් මිදෙනවා කියලා කියන්නේ කාම ලෝකයෙන් මිදෙනවා. කාම ලෝකයෙන් මිදුණා කියලා කියන්නේ අනාගාමී වුණා වෙනවා. මේ කයෙන් මිදීම කියන ටික අයිති අනාගාමී බව දක්වනවා. අනාගාමී වුණා කියලා කියන්නේ කාම ලෝකයේ ඉක්මවලා. කාම ලෝකයේ ඉක්මවා කියන්නේ දස ආයතනේ මිදිලා. දස ආයතනයෙන් මිදුණා කියන්නේ රූපයෙන් මිදුණා කියන එක. රූපය ඇත්ත ඇති සැටියෙන් දැකලා රූප නිරෝධයට ගිහිල්ලා. ඉතින් අපටත් ඉබඳු දහමක පිහිට ලැබුවොත් මේ ජීවිතයේදී උනත් ඉබඳු ඵලයක් මෙලා ගන්නට අමාරුකමක් නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ කළ දේශනාවත් එක්ක අපි පිහිටා සිටින තැන මොකක්දෝ අඩුවක් වැරද්දක් ඇති. ඒ වැරද්ද නිවැරදි කරගෙන හරි විදිහට රූපේ දිහා බැලුවොත්, හරි විදිහට රූපේ හඳුනාගත්තොත් අපට රූපේ අතහැර ගන්න අමාරු නෑ. මොකද අපට රූපය කියලා පෙන්නපු චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියපු ඒ සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා උපදින උපාදාය වූ රූපණේ වෙන රූපයක් නෙමෙයි අපට හමු වෙලා තියෙන්නේ. මොකද අපට සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් කියන ප්‍රමාණයකින් ලැබෙන නිසා අපි මේ රූපයට ඇලුම් කරලා තියෙනවා. මේ රූපයට බැඳිලා තියෙනවා. මේ රූපයෙන් අතහරින්න බැරි තරමට වෙලිලා තියෙනවා, ගෙලිලා තියෙනවා. අපි මේ රූපයේ ඇත්තටම ඇති හැටි තේරුම් ගත්තොත් අපට ඒ තුල හම්බ වෙනවා නාම රූප කියන ධර්මතා දෙකක සත්‍ය වටහා ගන්න වෙනවා. ඒ දෙකේ ඇත්ත තේරුම් ගත්තාමයි අපට එදාටයි අපි මේ ලෝකයේ තුල මොනතරම් මුලාවකින් මොනතරම් රැවටීමකින් යුක්තව වාසය කළාද කියන අදහස පැහැදිලි වෙනවා. එතකොට ඒ ගැන උන්වහන්සේ කළ දේශනාවන් නැවත නැවත සිහි කරලා බලන එක, විමසා බලන එක අපිට හුඟක් වටිනවා. අපේ යහපත පිණිස, අපේ විමුක්තිය පිණිස. අපි දැන් ටිකක් හිතලා බලමු, කල්පනා කරලා බලමු. අපට ලෝකය හම්බ වෙන හැටි, අපට ලෝකයක් හැදෙන හැටි, පවතින දේ අතර වෙනස මොකක්ද කියලා. මෙතනදී අපි හොඳින්ම තේරුම් ගන්න ඕන දේ තමයි පවතින දේ එකක් අපට හමු වුණු, අපට පෙනෙන, අපි ඇසුරු කරන ලෝකය අනික. අපි හදාගත්ත ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒක මනෝමය ලෝකයක් කිව්වත් වැරදි නෑ. අපි සිතින්ම හදාගත්ත, සිතින් නිර්මාණය කරගත්ත ලෝකයක අපි ජීවත් වෙන්නේ. සැබෑ ලෝකේ අපි හඳුරන්නේ නෑ. සැබෑ දේ දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ එවං රූපං අභිඤ්ඤාය ආදී වශයෙන් කියන තැන කියවෙන්නේ සැබෑ ලෝකේ යථාර්ථය, පවතින ආකාරය. එතකොට අපි පවතින ආකාරය දකින්න වෙනවා. අපි ඉන්න තැනේ අඩුව වැරද්ද හඳුනාගන්න. එතනටයි අපට අපේ අඩුව, අපි පිහිටලා ඉන්න තැන වැරද්ද හෙලි කරගෙන, එතන නිවැරදි කරගෙන අපට මේ රූප නිරෝධ කරන පිළිවෙතකට ඇවිල්ලා රූප නිරෝධයෙන් භව නිරෝධයක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කොහොමද මේ අවබෝධය ලබන්නේ කියලා බැලුවොත්, අපි එදා උදාහරණයක් ගත්තා රිදි කඩක ඇඳපු චිත්‍රයක් පිළිබඳව. අදත් අපි ඒ අදහසම මතු කරගත්තොත්, දැන් හිතන්න රෙදි කඩ සත්වයේ පුද්ගලයේ කෙනෙක් නිවි. ඒ රෙදි කඩේ තැවරුණු වර්ණ සංයෝජනයන් තීන්ත ආලේප සත්වයේ පුද්ගලයේ කෙනෙක් නිවි. එතන පවතින දේ එහෙම් පිටින්ම අනාත්ම වූවා. ඒ කියන්නේ සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන දෙයක්. අපි ඔය සතර මහා ධාතුව කියලා රූපේ සතර මහා ධාතුවයි කියන සීමාව හඳුනගන්න වෙන්නේ ඔතනින්. හොඳට සිහි නුවණින් අහන්න, හොඳට බලන්න, හොඳට හිතන්න. දැන් රෙදි කඩ හා රෙදි කඩේ ඇඳුණු ඒ චිත්‍රය, ඒ වර්ණ සංයෝජනය දිහා හොඳට බලන්න. ඒ එකක්වත් සත්‍යෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ කෙනෙක් හෝ නොව, ඒක රෙදි කඩ හා රෙදි කඩ මත තැවරුණු තීන්ත ටිකක්. අපි චිත්‍රයක්ම කියමු. චිත්‍රයවත් රෙදි කඩවත් සත්‍යෙක් නොවේයි, පුද්ගලයෙක් නොවේයි, කෙනෙක් නොවේයි කියලා අපි දැන් හොඳටම දන්න. හැබැයි දැන් අපට මේ චිත්‍රය මෙහෙම දකිනකොට, මේ රූපය දකිනකොට, මේ චිත්‍රය දකිනකොට, මේ ඉන්නේ මමනේ කියලා අදහසක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉන්නේ ධම්මිකානේ කියලා අදහසක් ඇති වෙන්න පුළුවන්. දැන් බලන්න එතන තියෙන්නේ පවතින දේ මොකක්ද? මේ චිත්‍රය දකිනකොට උපන් අදහස මොකක්ද? ඒ චිත්‍රය දකිනකොට මට මා තුළ මේ මමනේ කියන අදහස උපදින්න පුළුවන්. එහෙම නැත්නම් මේ ධම්මිකානේ කියන අදහස උපදින්න පුළුවන්. ඒ අදහස උපන්න කිසි වරදක් නෑ, ප්‍රශ්නයක් නෑ, ගැටලුවක් නෑ. හැබැයි දැන් අපි මේ දෙක වෙන් කරගන්න ඕන. දැන් අතන තියෙන පවතින දේ මොකක්ද? මෙහි තමන් තුල උපන් අදහස මොකක්ද කියන එක. එතනට මෙහි අයිති නෑ, මෙහිට එහි අයිති නෑ. එතන තියෙන රෙදි කඩට තීන්ත ටිකට මමය කියලා උපදවාගත්ත අදහස, එහෙම නැත්නම් මේ ධම්මිකාය කියලා උපදවාගත්ත අදහස අදාළ නැහැ. ඒ රෙදි කඩට හෝ තීන්ත ටිකට අයිති නැහැ. ඊළඟට මා තුල උපන් අදහසට නමට එහෙ තියෙන ටික මෙහෙට අයිතිත් නැහැ. එහෙ මෙහෙට අයිතිත් නැහැ, මේ එහෙට අයිතිත් නැහැ. දැන් අපට ඒ රෙදි කඩේ චිත්‍රය ඇහැට ගැටෙනකොට අපි දැනගත්ත, එක්ක මම කියලා, එක්ක ධම්මිකා කියලා, මොකක් හෝ නමකින් අපි දැනගත්ත මේ හවල් කෙනා කියලා. දැන් ඒ දැන ගැනීම කර්මානුරූපව වෙන්න පුළුවන්. මොකද අපි ඇහැ හැදිලා තියෙන්නේ කර්මයෙන්. කර්මයෙන් ඇහැ හැදලා තියෙන්නේ මේ සසර පවතින විදිහට, පවත්වාගෙන යන්න ඕන විදිහට. ඒ නිසා පෙර අපි අවිද්‍යා සංඛාරයෙන් මේ රූප දැකලා මේ හවලා කියලා පුරුදු කළ, පුහුණු කළ බවක් ඇති නිසා, පෙර ආශ්‍රවය නිසා, පෙර පුරුද්දත් එක්ක එකතු වෙලා අපට මේ අදහස උපදින්න පුළුවන්. දැන් අපි එතන පවතින රූපයේ යථාර්ථයයි මෙහි තමා තුළ උපන් අදහසයි දෙකක් බව, දෙපැත්තක් බව වෙන් කරගන්න, හඳුනගන්න බැරි වෙච්ච තැන අපි මා තුළ උපන් අදහසින් අර චිත්‍රය දිහා බලනකොට ඉස්සෙල්ලා පෙනුනට වඩා වෙනස් මෙහි ඉඳලා ඒ පැත්ත බලනකොට. දැන් ඒ පැත්ත හැට ගැටිලා මෙහෙට ආව අදහසක් මෙහවල් කෙනාය කියන ඒක එකක්, ඒක අහිංසකයි. ඒක විපාකමය අවස්ථාව, ඒක වරදක් නෑ. හැබැයි එතන හටගත්තේ කොහොමද කියලා නොදැක්කොත්, ඒ අදහස උපන්නේ කොහොමද කියලා නොදැනගත්තොත්, ඒ කියන්නේ එතන තියෙන දෙයයි මෙතන උපන්න අදහසයි වෙන් වුණේ නැත්තම් ලොකු වරදක් ඊළඟට වෙනවා. තමන් තුළ උපන් අදහසින් අරක දිහා බලන්න. අනේ මමමයි ලස්සනට ඇඳලා තියෙනවා, කවුරු ඇඳක් දන්නේ. දැන් ඊළඟට අර චිත්‍රයේ දිහා බලන්නේ මමමයි කියන සංකල්පය, ධම්මිකාමයි කියන සංකල්පයෙන් ඒක දිහා බලන්න. එතකොට දැන් අන්න එහෙම බලනකොට රෙදි කඩ පේන්නේ නැහැ දැන්. තීන්ත ටික පේන්නේ නැහැ. චිත්‍රය පේන්නේ නැහැ දැන්. දැන් මමමයි පේන්නේ, මාවමයි පේන්නේ, ධම්මිකාවමයි පේන්නේ. දැන් කතා කරන්නේ පුද්ගලයෙක් ගැන, කෙනෙක් ගැන. දැන් සත්වයෙක්, පුද්ගලයෙක්, කෙනෙක් කියන අදහස දැන් උපන්නන්න චිත්‍රයට. දැන් හොඳට වෙන් කරගන්න බලන්න. ඉස්සෙල්ලා පළවෙනි වතාවේ හැට ගැටෙනකොට තමා තුළ ධම්මිකා කියන අදහස උපදිනකොට එතන තිබුණේ තීන්ත රෙදිකඩ. ඒ ටිකයි හැට ගැටුනේ. හැබැයි දැන් මේ අදහස ඉපදිලා මෙහෙ උපන් අදහසින් අර පැත්ත බලනකොට දැන් වෙනස්. දැන් එයා පුද්ගලයෙක්ම වෙලා, කෙනෙක්ම වෙලා, එයාම වෙලා, ධම්මිකාම වෙලා. දැන් එතන ඉන්නේ ධම්මිකාමයි. එතකොට දැන් පේන්නේ ධම්මිකාගේ හොඳ ලස්සනට ඉන්නවද? ඒක හොඳට කරලා තියෙනවද? හරි ලස්සනයි, හරි හොඳයි, නියමයි, සජීවී ස්වභාවයෙන්මයි, උන්නා වගේමයි. ඉතින් නොයේක් දේවල් දැන් ඒ ගැන කතා කරන්නේ. දැන් රෙදි කඩ තීන්ත ටිකක් හැටියට දැකගන්නේ. දැන් ඒක ඇසුරු කරන්නේ කෙනෙක්, පුද්ගලයෙක් කියන සංකල්පය. එතකොට මෙන්න මේ සත්වයෙක්, පුද්ගලයෙක්, කෙනෙක්, ධම්මිකාමයි කියන බවින් අර රූපය ඇසුරු කරනකොට, ඒ රූපය ඇසුරු වෙනකොට මෙන්න මෙතන තියෙනවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකම නොදන්නාකම. නිරෝධේ මාර්ගයද නැහැ. නිරෝධේද මාර්ගයද නැහැ. දැන් දුක දන්නෙත් නෑ, සමුදය දන්නෙත් නෑ, නිරෝධේ දන්නෙත් නෑ, මාර්ගය දන්නෙත් නෑ ඔය කියන්නේ. දැන් අඩුතරමින් රෙදි කඩක්ය තීන්ත ටිකක් කියන දැනුමවත් නෑ. දැන් ඒ ඉන්නේ ධම්මිකාමය. ඒ ඉන්නේ සත්වයෙක්මය, පුද්ගලයෙක්මය. දැන් ඒ රූපය දිහා බලලා කෙනෙකුට සරාගී වෙන්න පුළුවන්. කෙනෙකුට මේ රූපය දකිනකොටම මහ තරහක් වෙන්න පුළුවන්. කෙනෙකුට මෙයා ගැන හොඳ කියන්න පුළුවන්ද? කෙනෙකුට මෙයාගේ අගුණ කියන්න පුළුවන්. කෙනෙකුට මේ දිහා බලලා නොයෙක් නොයෙක් විදිහේ මේ අපේ අම්මා කියලා බලන්න පුළුවන්. මේ මගේ දුවනි කියලා බලයි, මේ මගේ නෝනනි කියලා බලයි, මේ මගේ සහෝදරියනි කියලා බලයි, මේ මගේ ඥාතිවරියනි, හිතවතියනි කියලා බලයි. එතකොට නොයෙක් නොයෙක් නම් සංකල්ප දැන් ගොඩාක් ගොඩ නැගෙනවා. දැන් බලන්න එක තැනක් වැරදුනහම දැන් ඒක දිහා එක එක විදිහට එක එක කෙනාට බලන්න පුළුවන්. දැන් බලලා පව් කරගන්නත් පුළුවන්, පින් කරගන්නත් පුළුවන්, කුසල් කරන්නත් පුළුවන්, අකුසල් කරන්නත් පුළුවන්, හොඳ කරන්නත් පුළුවන්, නරක කරන්නත් පුළුවන්, හිනා වෙන්නත් ඉඩ තියෙනවා, අඬන්නත් ඉඩ තියෙනවා. දැන් ඒ රූපේ ඉන්න කෙනා මැරිච්ච කෙනෙකුගේ වුණත් අනේ ජීවත් හිටිද්දි මෙහෙමයි, අපිට හිටියේ අපට කලේ මෙහෙමයි කියලා ඔක්කොම ටික මතක් තියාගෙන අර රූපෙ දිහා බලාගෙන නඩන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් අන්න අර තීන්ත ටික පවතිුණේ තීන්ත ටික හරිදි කඩ. එහි එහැට ගැටිලා අපි තුලයි අදහසක් උපන්නේ පුද්ගලයෙක් කෙනෙක් කියලා. දැන් අපි තුල උපන් අදහසින් රෙදි කඩ දිහා, චිත්‍රය දිහා බැලුවහම අන්න අපට ඒ චිත්‍රයක් නෙමේ, රෙදි කඩක් නෙමේ, පුද්ගලයෙක්ම කෙනෙක්ම වෙලා. ඔන්න අපි මේ ලෝකය ඇසුරු කරන්නේ ඔය මට්ටමේ. බුදුහාමුදුරුවෝ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං කියලා කිව්වේ. රූපතේති වික්කවේ තස්මා රූපන්ති උච්චති රූපණේ වන්නේ යමක්ද, ඒකයි රූප කියලා කිව්ව තැන ඔය අපි පුද්ගලයෙක් කෙනෙක් හැටියට දකින තැන නෙමෙයි. ඊට ඒ දෘෂ්ටිය, ඒ අදහසින් ඒ චිත්‍රය දිහා බලන්න කලින් මුල ස්වභාවය. දැන් අපි ඔය සංකල්පය ඉවත් කරගත්තොත් සත්වයක පුද්ගලයක කෙනෙක් කියන සංකල්පය ඉවත් කරගත්තොත් එතන තියෙන්නේ අදට චිත්‍රයක්. තීන්ත ටික රෙදිකඩක්. අන්න සතර මහා ධාතුව හා සතර මහා ධාතු නිසා උපදින. සතර මහා ධාතුව පේන්නේ නේ. සතර මහා ධාතුව නිසා උපන් වර්ණ සටහනක් පෙනේ. වර්ණ සටහන. දැන් අපට චිත්‍රය කියලා තියෙන තැන පේන්නේ ධාතුව පේන්නේ නේ. වර්ණ සටහනක් පේන්නේ. දැන් ඒ වර්ණ සටහන තමයි එහෙට ගැටුනේ. ඒ වර්ණ සටහන ඇහැට ගැටෙනකොට අපේ හිතුවේ, අපේ කල්පනා කළේ, අපේ දැනගත්තේ මේ අහවලා කියලා. දැන් ඒක අපි තුල උපන්න අදහසක් නේ. දැන් එළියේ ඉඳලා ඇතුළට ආවා. එළියේ ඉඳලා ඇතුළට ආවා. අදිවචන සම්පස්ස. ඊළඟට පටිග සම්පස්ස. ඇතුලේ ඉඳලා එළියට යනවා. ඒක භයානකයි. දැන් ඇතුලේ ඉඳලා අරක බලන්නේ තමා තුල උපන් දෘෂ්ටියේ. ධම්මිකා කියන අදහසක් උපන්නේ, මම කියන අදහසක් උපන්නේ, පුද්ගලයෙක් කියන අදහසක් උපන්නේ. ඒ පුද්ගල සංකල්පයෙන්, ආත්ම සංකල්පයෙන් නැවත අර පැත්ත බලනකොට චිත්‍රය පේන්නේ. රෙදිකඩ පේන්නේ. ධාතු උපාදාය රූපය ගැන හැඳිනීමක් නැහැ. පේන්නේ ධම්මිකාමයි. සත්වයෙක්මයි, පුද්ගලයෙක්මයි, කෙනෙක්. ඒ සත්ව පුද්ගල සංකල්පය තුළ තමයි මේ සංසාර දිවෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය පිණිස කරුණු කියන්නේ මෙතනයි. මේ ඩිංග දැනගත්තා නම් එච්චරයි, වෙන මොකුත් නෑ කරගන්නේ. මේ ආකාර දෙක ඒ පැත්තෙන් මෙහෙට එනකොට තමා තුළ උපදින අදහසයි. ඒ අදහස එහි පවතින දේ, මෙහි පවතින දේ දෙක වෙන් කරලා, මෙහෙට එහි ආйти නැහැ, එහෙට මෙහි ආйти නැහැ කියලා මේ දෙක වෙන් කරලා බැලුවොත්, වෙන් කරලා බැලුවොත් අපිට අරහින් පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ, කෙනෙක් හම්බ වෙන්නේ නැහැ, ධම්මිකා හම්බ වෙන්නේ නැහැ මේ පැත්තේ. එතන තවදුරටත් හම්බ වෙන්නේ රෙදි කඩම, සතර මහා ධාතුවම, ධාතු නිසා උපන් වර්ණ රූපේම. එතකොට අපිට පුද්ගලයෙක් නෑ, ඇලෙන්න ගැටෙන්න තැනක් නෑ, හිනා වෙන්න අඬන්න තැනක් නෑ, සරාගී වෙන්න, සදෝසී වෙන්න තැනක් නෑ. අන්න සමුදේ දුර වෙන. සමුදේ සත්‍ය කියලා කියන්නේ එතන. සමුදේ සත්‍ය. දැන් අර චිත්‍රය, රෙදිකඩ මත ඇඳුණු චිත්‍රය අපි කිව්වොත් සතර මහා ධාතුව හා සතර මහා ධාතුව නිසා උපන් උපාදාය රූපය කියලා. රෙදිකඩ හා චිත්‍රය අපට පේන ස්වභාවයේ වර්ණ සටහන. ඒ තුල නොපෙනෙන ටිකයි ධාතුව. අපි ගත්තොත් දැන් පවතින්නේ සතර මහා ධාතුව හා උපාදාය රූපයේ වර්ණ සටහන. ඒක සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් නෙවෙයි. ඒ සටහන හැට ගැටෙයි. එහෙද සත්වයේ පුද්දලේ කෙනෙක් දෙයක් නොවේ. දැන් මේ විදිහෙන් මෙහි ඇවිල්ලා චක්කු විඥාන ඉපදලා ස්පර්ශ වෙලා වේදනා සංඥා පහළ වෙලා දැකීම මාත්‍රයක් වේ. දැකීම මාත්‍රය. එතකොට අපට එච්චර අනුපිළිවෙලකට නොබැලුවත් Tamanට තේරුම් ගන්න පහසුයි මෙහි මේ ටික ඇහැට ගැටෙනකොට මේ අහවලාය කියන අදහස උපදින. දන්න කියන රූපයක් නම් මේ අහවලාය කියන නම අදහස උපදිනවා. නමින් හඳුනගන්න බැරි නම් අපි මනුස්ස රූපේ, මේ ස්ත්‍රී රූපයක්, පිරිමි රූපයක්, මහලු රූපයක්, දරුවෙක්, එළුවෙක්, හරකෙක්, බූරුවෙක් කියලා හරි මොකක් හරි ආකාරයකින් අරකට නමක් සීකර ගන්නවා. මනුෂ්‍ය රූපයක් කියලා පොදුවේ හරි සිහි කරගන්න. එතකොට ඒ සිහි කරගත්තත් ඊළඟට අපි බලන්නේ මිනිස්සෙක් දිහා. එතකොට දැන් Tamanට තේරුම් ගන්න පුළුවන් නම් එහෙට ගැටෙන තැන තිබුණේ කෙනෙක් නොවන, සත්ව නොවන, පුද්ගල නොවන මේ බඳු ධාතුව හා ධාතුව මත තැවරුණු ඇඳුණු උපාදාය රූපයක්. එතකොට ඒ රූපය ගැටිලා මෙහි මා තුළ මෙබඳු අදහසක් උපන්නා. දැන් ඒ අදහසින් නැවතවතාවක් කර පැත්ත බැලුවොත් එකනේ නාමරූප දෙක එකතු කළ. නාමරූප දෙක එකතු කළොත්. නාමරූප දෙක එකතු කළොත් එහෙයි මෙහෙ එකතු වුණොත් ඔන්න ඊළඟට දැනගන්නවා මේ ධම්මිකා කිය. මේ සත්වයෙක් කියලා පුද්ගලයෙක් කියලා මම කිය. දැන් ඒ තැනට ආවහම චිත්‍රය පේන්නේ. සතර මහා ධාතු පේන්නේ. උපාදාය රූපේ හම්බ වෙලා නැහැ. දැන් හම්බ වෙලා තියෙන පුද්ගලය. දැන් ඒ පුද්ගලයා පිළිබඳව අපට ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ලෝභ ද්වේෂ මෝහ ඇති වෙන්න පුළුවන් ඇති කර ගන්න පුළුවන්. හිනා වෙන්න අඩන්න පුළුවන්කම තියෙන. පින් පව් කර ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අන්න එතන තියෙනවා දුක නොදන්නාකම නිසා සමුදේ හටගත්ත බව. දැන් අර හැට රූපය ගැටිලා අර චිත්‍රය හැට පෙනිලා ධම්මිකා කියන දැනගැනීම සත්වයේක පුද්ගලයේ කියන දැනගැනීම කියන තැන දක්වා ආපු ටික අයිති දුක්ඛ සත්‍යයට. මොකද ඒකේ වරදක් දෝෂයක් කර්මයක් ක්ලේශයක් නැහැ. ඒ අදහස උපන්න. දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඒ බඳු දැනගැනීමක් ඇති වුණා. හරි. දැනගැනීම ඇති වුණේ මෙන්න මේ විදිහේ ධර්මතාවයක් යෙදිලා කියලා බලා ගන්න පුළුවන් නම් නිවැරදි. දැන් අපි මෙහෙම හේතු අනාත්ම වූ හේතු ගැටිලා අපට සත්‍යයේ පුද්ගලයේ කියන නමක් අදහසක් සිහි වුණා. අපේ දැනගැනීම පුද්ගල අදහසක් වුණා. ඒ අදහසට ආපු ටික අයිති දුක්ඛ සත්‍යයට. දුක්ඛ සත්‍යයට. එතකොට ඇහැ රූපේ චක්කු විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන මේ ටික තමයි පාර වෙලා තියෙන්නේ. උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධය දුක. මේ සාසනේ දුක කියන්නේ ওই ටිකට. ඔය අපි කියන දේවල් වලට නෙමෙයි. එතකොට දැන් දුක දුක හැටියට තේරුම් ගත්තේ නැතොත් මෙන්න මේ හේතු ටික යෙදලා මේ බඳු දැනගැනීමක් ඇති වුණා කියන මේ ධර්මතාවය තේරුම් ගන්න බැරි වුණොත් අන්න ඒ තැන සමුදේ හට ගන්න. දුකට හේතුව හට ගන්න. කොහොමද මේ උපං අදහසින් අර පැත්ත බලනවා. එතකොට පුද්ගලයෙක් උපේන. කෙනෙක් හම්බ වෙනවා. අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් ස්වාමියෙක් බිරිඳක් ඥාතිවරේ කෙනෙක් දෙයක් තැනක් හම්බ වෙනවා. එතකොට සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් තැනක් හැටියට හම්බ වුණා කියන්නෙම තෘෂ්ණා දෘෂ්ටි මාන මේ ටික තමයි සමුදේ සත්‍ය. මේ ටික තමයි සමුදේ. එතකොට නැවත නැවත දැන් දුකට හේතු. ඒ කියන්නේ දැන් හිනා වෙන්න අඩන්න පුළුවන්. මේ රූපේ දිහා බලාගෙන සරාගී වෙන්න සදෝසී වෙන්න පුළුවන්. නව කර්ම රැස් කරගන්න පුළුවන්. කර්මානුරූපව නැවත නැවත ස්කන්ධ දුක හදාගන්න පුළුවන්. ඒ නිසා දුක්ඛ සමුදය කියන්නේ. එතකොට එහෙන් මෙහෙට ආවා ආවේ මෙහෙමයි කියලා මේ ධර්මතාවයයි යෙදුනේ කියලා පවතින ඇත්ත. බලාගත්තු දුක්ඛ සත්‍ය බැලුවා දැක්ක වෙනවා. දුක්ඛ සත්‍ය දැක්කොත් අරේ පුද්ගලෙක් හම්බ වෙන්නේ නැහැ. මේ හේතු ටිකේදීලා ඇතිවෙච්ච දැනගැනීම මේ හේතු ටික නැති වෙනකොට මේ දැනගැනීමද නිරුද්ධ වෙනවා කියලයි හම්බ වෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් ඒ ස්කන්ධයන්ගේ නිරෝධයත් හම්බ වෙන්නේ. ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදයත් වේ. හටගත් දේ හැම තැනකම නිරුද්ධ වෙන බව හම්බ වෙන්නේ. ඒ උපාදානස්කන්ධයන් හටගෙන නිරුද්ධ වෙන බව හම්බ වෙන්නේ. එතකොට සත්වයේ පුද්ගලයේ හම්බ වෙන්නේ ඉඩක් නැහැ. නැවත නැවත දුක හට ගන්න හේතුව නැහැ. එහෙම බැලුවා. එහෙම යථාර්ථයේ නොබැලුවොත් වර්ණ රූපයක් ඇහැට ගැටුණු තැන මෙහේ සත්‍යයක පුද්දලයක් කියන අදහස මා තුළ උපන්නා. ඒ අදහස උපන්නේ මෙන්න මේ බඳු අනාත්ම ධර්මතාවයන් ඉදිලා කියලා මේ දෙපැත්ත වෙන් කරගත්තාම නාම රූප දෙක වෙන් කරගත්තාම අපිට අර පැත්ත සත්‍යයේ පුද්දලයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමුදය ප්‍රහාණය වෙනවා. නැවත නැවත දුක හට ගන්න තියෙන හේතුව අඩන්න, හිනා වෙන්න, සරාගී වෙන්න, සදෝසී වෙන්න, නව කර්ම රැස් කර ගන්න තියෙන හේතුව නැහැ. සමුදය සත්‍ය, සමුදය දුරු වෙනවා. සමුදය දුරු වුණා කියලා කියන්නේ නිරෝධය සාත් වුණා. නිරෝධය සාත් වෙනවා කියන්නේ මාර්ගය වැඩෙනවා. එතකොට මාර්ගයේ සත්‍ය කියලා සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? මේ මෙබඳු අරමුණක් ඇහැට ගැටෙන්නේ, බඳු ගැටිලා මෙතන මෙහෙම දැනගැනීමක් ඇති වුණා. දැනගැනීම හරියට අයිති නෑ කියලා මේ දෙපැත්ත වින් කරගන්න බලන එක. දැන් එහෙම නොබැලුවොත් මොකද වෙන්නේ? අර වර්ණ සටහන ඇහැට ගැටිලා මෙහි උපදිනවා ධම්මිකා කියලා අදහසක්. ඒ අදහසට එනකන් වැරදි නෑ. ඒක පෙර කර්මයක් එක්ක පෙර අවිද්‍යාවෙන් අපි රැස් කරගෙන තිබුණේ. එහෙම නිසා ඒ අදහස උපදින්න පුළුවන්. ඒක විපාක වාරය. නමුත් ඒ හටගත්ත හේතු හේ මෙහෙයි දෙකේ වෙනස එතන පවතින දේ මේකයි, මා තුළයි මේ අදහස උපන්නේ කියලා මේ දෙක වෙන් වෙච්ච නැති තැන අර කියපු විදිහට අරක දිහා බලන්නේ සත්‍ය පුද්ගලයෙක් කෙනෙක් ධම්මික හැටියට, මම හැටියට බලපු ගමන්ම දුක දන්නේ නැහැ. දැන් හම්බෙලා තියෙන පුද්ගලයා දුකට හේතු හටගෙන, සමුදය හටගෙන, දැන් නැවත නැවත දුක හටගන්න හේතුව තියෙනවා. හඬන්න වැළපෙන්න හේතු තියෙනවා. ශෝක පරිදේය දුක් දොම්නස් හටගන්න හේතු තියෙනවා. කුසල අකුසල කර්ම රැස් කරගන්න හේතු තියෙනවා. භව ගමනේ සසර ගමනේ නැවත යන්න හේතු තියෙනවා. නිරෝධය නැහැ, මාර්ගයක් නැහැ. ඉතින් මෙන්න මේ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ මෙන්න මේ බඳු රැවටීමක් තියෙන්නේ. මේ රැවටීම, මේ මුලාව අද මගහරව ගන්න පුළුවන් නම් එච්චරයි. සාසනේ නිවීම මිදීම එක. ඉතින් ඒක ලේසි පහසු නැහැ. මේ ඇත්ත දැනගත්තට ආශ්‍රවයේ බලවත් අපි බලලා තියෙන්නේ මෙහි පේනකොටම අරහි බලන්න පුද්ගල සංකල්පේ. එතකොට අපට කාලයක් යාවේ මෙහි මේ වර්ණ සටහන මේ චිත්‍රය දැකලා මේ අදහස උපදිනවා. ඒ අදහසින් අර පැත්ත බලයි ධම්මිකාමයි කියලා. නමුත් මම උත්සාහ කළොත් නෑ මේ අදහස වැරදි. එතන තියෙන්නේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා උපන් උපාදාය රූපයත්. එහෙම නැත්නම් රෙදි කඩත් රෙදි කඩ මත ඇතුණු තීන්ත ටිකත්. ඒ බඳු තැනක මේ සත්‍යයක පුද්දලයක ධම්මිකාය කියන අදහස උපන්නේ මාතුලනේ. මාතුල උපන් අදහසේ රෙදි කඩට අයිති වෙන්නේ කොහොමද? තීන්ත ටිකයි තියෙන්නේ කොහොමද? ඒ දෙක දෙකක් නේ, දෙපැත්තක් නේ, එකට එකතු කරන්න බැරි තැනක් නේ කියලා අපි මේක වෙන් කරන්න උත්සාහ කිරීම තුළ අන්න අර පුරුද්ද නර දිහා බලන ගතිය ආශ්‍රවය ගෙවිලා. ඒ ආශ්‍රව ගෙවීම තමයි අපි උපදවාගත් මාර්ගයේ සෝතාපන්න මාර්ගයේ ඉඳලා දර්ශනේ භාවිතා කරලා අරහත් ඵලය දක්වා යන ගමන වෙන්නේ. ඒ නිසා අපිට මෙන්න මේ ආයතන හයේම ස්පර්ශ ආයතන හයේම ඇත්ත දැනගන්නයි ඕන. ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ ලෝකය. මායයට අයිති බීම. අපි හැමතිස්සෙම ස්පර්ශ ආයතන හයෙන් නිදහස් වෙනවා. ස්පර්ශ ආයතන හයෙන් නිදහස් වෙනවා කියන්නේ එතකොට ස්පර්ශ වෙලා එහෙ කන නාසය දිව කය මන කියන මේ හයම කර්මයෙන් උපන් රූප, කර්මජ රූප. ඒක කර්මයට අනුව ඉදලා තියෙනවා. බාහිර යමක් ගැටුණොත් චිත්තජෛසික උපදවන්න පුළුවන් ගතිය ඒක තියෙනවා. ඒ නිසා දැකීම්, ඇසීම්, දැනීම්, දැනගැනීම් වෙන්න පුළුවන් වෙනවා. ඒක රහතන් වහන්සේටත් වෙයි. හැබැයි උන්වහන්සේ දැකීම දැකීමෙන් අවසන් කරනවා, ඇසීම ඇසීමෙන් අවසන් කරනවා, දැනීම දැනීමෙන් අවසන් කරනවා, දැනගැනීම දැනගැනීමෙන් අවසන් කරනවා. කොහොමද දැකීම ඇසීම දැනීම දැනගැනීම එතනින් අවසන් වෙන්නේ? උන්වහන්සේලා හැමතිස්සෙම දන්නවා මේ දැකීම ඇසීම දැනීම දැනගැනීම යෙදුනේ හැදුනේ මෙන්න මේ අනාත්ම වූ හේතු ටික යෙදිලා. අර රෙදි කඩත් වර්ණ සටහනත් ඇහැට ගැටිලා මේ අදහසක් මතමා තුල උපන්නයි කියලා. මේ අදහසට එහි අයිති නැහැ, හිට මෙහි අයිති නැහැ කියලා දෙපැත්ත වෙන් කරගන්න දන්නවා. වෙන් කරන්න දෙයක්ුත් නැහැ උන්වහන්සේලාට පේනවා දකින්නවා. එනිසා උන්වහන්සේලා හැමතිස්සෙම මේ පංච උපාදානස්කන්ධයේ උදේවේ දකින්න. මේ හට ගන්න දේ හටගත් වෙනම නිරුද්ධ වෙනවා දකින්න. ඒ නිසා උන්වහන්සේලාට සමුදය දුකට හේතු හැදෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා නිරෝධය සාත් කරගෙන වැඩ ඉන්නවා. ඉතින් අපටත් තියෙන්නේ මේ බඳු දැන ගැනීමක් ඇති වෙච්ච තැන මේ තමා තුළ උපන් අදහසින් ආපහු බාහිරය ඇසුරු කරන්න නැතුව, ස්පර්ශ ආයතන හය ඇසුරු කරන්න නැතුව අතහරින්න පුළුවන් ක්‍රමෙ. අනාථපිණ්ඩික සිටුතුමා මිය යන්න ආසන්න වෙලාවේ සරියුත් හාමුදුරු එතුමා ළඟට ගිහිල්ලා කළ දේශනාව ගැහැවිය ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු සම්පස්සේ ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු සම්පස්සෙන් හට ගන්නා වූ වේදනාව ඇසුරු වෙන්න දෙන්න එපා. මේ විදිහෙන් ආයතන හයම, ස්පර්ශ ආයතන හයම ඇසුරු වෙන්න දෙන්න එපා. එතකොට ඇසුරු වෙන්න දෙන්න එපා කියලා කියන්නේ කොහොමද ඇසුරු නොකර ඉන්නේ? දැන් අපිට ඒ ටික ඇසුරු නොකර ඉන්න නම් මෙහෙ ගැටිලා අර දැනගැනීම වෙන්න පුළුවන්. එතකොට දැනගැනීම තමා තුළ ඇති වුණා. තමා තුළම ඇති වෙච්ච මේ දැනගැනීම චිත්තජයසික ධර්ම හැටියට දැකලා තමා තුළම බිඳෙන නිරුද්ධ වෙන ආකාරය බලාගත්තොත් අපි බාහිරේ බැලුවා වෙන්නේ නැහැ. හැබැයි මම මෙහි උපන් අදහසින් ආයාරෙහි ඉන්නවා කියලා එළිය බැලුවා. අන්න ස්පර්ශ ආයතන හය ඇසුරු කළා. මාරයාගේ වාසභූමියට ගියා. එහෙන් මෙහෙට එන්න පුළුවන් මාතුල උපන් අදහස එහෙට අයිති නැති බව, මෙහි උපන් අදහස, මෙහි උපන් මේ දැනගැනීම මේ හේතු යෙදিলা මෙතනයි හටගත්තේ කියලා මෙහි උපන් නාම ධර්ම ටික දැකලා රූපය අතාරින්න පුළුවන්. එතකොට රූපේ සතර මහා ධාතුව පුද්ගලයෝ නෑ, සත්වයෝ නෑ, කෙනෙක් නෑ, දෙයක් හම්බ වෙන්නේ නෑ. අවතින්නේ සතර මහා ධාතු. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපට අවබෝධ කරගන්න කියලා දැනුවත් වෙන්න කියලා පිහිටන්න කියලා දේශනා කරන්නේ මේ ටික. ඉතින් මම හිතනවා මේ ටික ඇහුවත් ඇති කියලා මේ ජීවිතය තුළම කිසියම් වූ ආධ්‍යාත්මික සුවයක් ලබා ගන්න. හොඳට නිදර්ශන කීපයක් අරගෙන බලන්න, චිත්‍ර දිහා බලන්න. හොඳට මෙතන තියෙන්නේ මොනවද? දැන් මෙහෙම එතන තියෙන්නේ මේ බඳු චිත්‍රයක්. දැන් මේ අහවලා ඉන්නේ, මේ අහවලා ඉන්නේ, මේ අහවල් තැන, මේ ඉර, මේ හඳ, මේ මුහුද, මේ පොල් ගහක්, මේ තැඹිලි ගහක්, මේ ළමයි, මේ වෙරළ, මේවා කියලා හිතෙන්නේ මට නේද? මට හිතෙන දේ ඒ චිත්‍රයට අයිති නෑ නේද? චිත්‍රය මට හිතන දේට අයිති නෑ නේද? දැන් මම මේ මට හිතෙන දේයින් අර දිහා බලපු නිසා නේද මට මේ මුහුදක්, මේ වෙරළක්, මේ ගහක්, මේ පොල් ගහක්, මේ ළමයි කියලා නොයෙක් දේවල් පෙනුනේ. එතකොට මම මාතුල උපන් අදහස වෙන් කරගත්තනම්, මාතුල උපන් අදහස වෙන් කරගත්තනම් අර හිතෙන් එතකොට ඉබේම සතරම අධාතු හම්බ වෙනවා. වර්ණ රූපේ හම්බ වෙනවා. වර්ණ සටහනක් විතරයි එතන. එතකොට මට එතන ඉරක් හඳක් හම්බ වෙන්නේ, ගහක් වෙලක් හම්බ වෙන්නේ, මලක් හම්බ වෙන්නේ, කෙනෙක් හම්බ වෙන්නේ, වෙරළක් හම්බ වෙන්නේ. දැන් මම මෙහි උපන් අදහසයි මේකයි වින් කර ගැනීමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේ කීප තැනක් බලන්න, හොඳට බලලා බලලා තේරුම් ගන්න. ඊළඟට බලන්න, වැඩියෙන් බලන්න උත්සාහ කරන්න තමන්ගේ ඇස් දෙකට නෙමෙයි net සිත් ඉදිරියේ පේන දර්ශන. මනස ධර්මයත් මනෝ විඥානයත් යෙදিলা මනෝමය චිත්‍ර අපට පේනවා. අපි අපා යන්නේ සුගතියට යන්නෙත් ඔතනින්. නිවන් දකින්න වෙන්නෙත් ඔතනින්. ඒ නිසා අර බාහිර බිත්තියේ පෙන්වන චිත්‍ර ගැන නෙමෙයි වැඩිපුර බලන්න තමන්ට මනෝමයෙන් තියෙන දර්ශනය. දැන් ඒක පෙන්වුනහම මේ අහවල් කෙනා මේ අහවල් කෙනා කියලා අර බිත්තියේ චිත්‍රය වගේම මේ චිත්‍රය ළඟ රැවටෙන හැටි බලන්න. දැන් ඒ චිත්‍රය බලලත් කමක් නැහැ මේ අහවල් කෙනා කියන අම්මා කියන දැනගැනීමකට ආවට කමන්නේ. දැනගැනීම ඇති වුණේ මේ අනාත්ම වූ මන ආයතනය සත්පුද්ගල නොවේ. ඒ මනසින් සිහි කළ වේදනා සංඥා සිතුවිලි සත්පුද්ගල නෙවෙයි. ඒ වේදනා සංඥාවන් දැනගත් මනෝවිඥානයේ සත්පුද්ගල නෙවෙයි. මේ මනසත් ධර්මයක් මනෝවිඥානයක් ඇදලා මේ අම්මා කියන දැනගැනීමක් ඇති වුණා. දැනගැනීම මේ අනාත්ම වූ හේතු ටිකේදීලා ඇතිවෙච්ච අනාත්ම ධර්මතාවයක් බවටම ඇතුළත නිවා ගත්තොත් හරි දුක්ඛ සත්‍ය හම්බ වුණා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාත් කළා, මාර්ගය වැඩුණා. හැබැයි ඒ චිත්‍රය එනකොට අම්මා කියලා දැනගැනීම ඇවිල්ලා අම්මා කියන දැනගැනීම එතුළු මේ අනාත්ම වූ හේතු ටිකින් කියලා නොබැලූ ගමන්ම අම්මා කොහෙද දන්නේ ඉන්නේ, අද අම්මා කෑවත් දන්නේ, අම්මට සනීපත් දන්නේ, අන්න බාහිර ලෝකයේ කෙනෙක්ව හම්බ වෙලා. ඉතින් දැන් අඬන්න හිලා වෙන්න සතුට වෙන්න කුසල් අකුසල් වලට එන හම්බ වෙලා. ඒ කියන්නේ සමුදි. දුකට හේතුව නැවත. එතකොට අපිට හැමතිස්සෙම ඇතුළත නිවා ගන්න උත්සාහ කරන්න ඕන. ওই ටික තමයි කරන්න තියෙන්නේ. මට ඉතින් ওইට වඩා කියන්න දෙයක් නැහැ. ওই ටික ප්‍රමාණවත් කියලා හිතෙනවා හැමදාටම. ඉතින් ওই ටික නැවත නැවත අහන්න, නැවත නැවත හිතන්න. නැවත නැවත මෙනෙහි කරන්න, ඔය රැවටෙන දැන් බාහිරයෙන් අර චිත්‍ර වගේ දේවල් අරගෙන බලන්න. මනෝමයෙන් තමන්ට පේන දර්ශන දිහා හොඳට බලන්න. මම මේක මනෝසින් අහවල් දේ අහවල් දේ අහවල් කෙනා කියලා මෙන්න පුළුවන් දැනගන්න පුළුවන්. දැනගැනීම ඇති වුණේ මේ අනාත්ම වූ මනසත් ධර්මයක් මනෝ විඥානයක් යෙදිලා ඒව සත්‍ය වූ පුද්ගලයෝ නොවේයි නේද? ඒ බඳු තැනක මේ සත්‍ය පුද්ගල අදහසක් විපදිලා නේද කියලා ඇතුළතම නිවා ගන්න, ඇතුළතම බලා ගන්න පුළුවන් වුණොත් බාහිරය අතහැරෙනව නේද කියලා බලන්න. සතර මහා ධාතුව ධාතු රූපේ අතහැරෙනවා, රූපයෙන් මිදෙනවා කියන්නේ ඒක. ඇතුළතම නිවෙනවා, බාහිරය අතහැරෙනවා. එතකොට එහෙම බලන්න දරන උත්සාහය ওই ටික ওই විදිහෙන් දැනගෙන තව ටිකක් තේරුම් අරගෙන ඔන්න ඒ රූපේ අතහැරෙන විදිහට බලන්න පටන් ගත්තාම ඔන්න කියනවා තස්ස රූපස්ස නිබ්බිදාය විරාගහ නිරෝධාය පටිපන්න. තේ සුපටිපන්න. යේ සුපටිපන්නා මස්මින් ධම්ම විනේ නාදන්ත. ඔහු සුපටිපන්නයි කියලා කියන යමෙක් සුපටිපන්නද මේ ධම්ම විනේ පිහිටා සිටින්නෙක් දරා සිටින්නෙක් උරුමේ ලද්දෙක් කියලා. එතකොට අටපුරිස පුද්ගලයන් සබකුත්ව සාවක සංග භාගතුන් වහන්සේගේ ආරි ශ්‍රාවක සමූහයට අයත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හිටියට. එනිසා මේ ටික තමයි කරන්න තියෙන්නේ. මේ ටික කරන්න, මේ ටික බලන්න. ඉතින් ගැඹුරෙන් ඊගෙන නොසිතා මේ වැටහීම ලබන්න බෑ. මේ අහපු දේවල් නැවත නැවත අහලා තම තමන් නිදර්ශන හදාගෙන තම තමන් හිතට පාඩම් කියා දෙමින් පොඩි ළමයෙකුට පාඩමක් කියා දෙනවා වගේ බලන්න මේ චිත්‍රයේ තියෙන්නේ මොකද්ද කියලා. තමන් තමන්ගේ හිතටම කියලා දෙන්න. මෙතන තියෙන්නේ මොකද්ද? දැන් මේකේ බිත්තිය වැලි ගඩොල් සිමෙන්ති තියෙන්නේ. ඒක ඇඳපු චිත්‍රයක් තියෙන්නේ. දැන් චිත්‍රයේද සත්වය පුද්ගලයා? එහෙම නැත්නම් මේ වැලි ගඩොල් සිමෙන්ති ටිකද? දැන් මේක තැනක සත්වය පුද්ගලයෙක් නේ. එහෙනම් සත්වය පුද්ගලයෙක් කෙනෙක් කියන අදහස උපදින්න මට නේද? මා තුළ උපන් අදහසින් මේක දිහා දෙවනුව බැලුවොත් මේක සත්වයේ පුද්ගලයෙක්ම වෙලා පේනවා නේද? එතකොට මට කෙලෙස් උපදවා ගන්න තරාගී සදෝසී වෙන්න, හිනා වෙන්න, අඬන්න සතුටු අසතුටු වෙන්න කර්ම රැස් කරගන්න ඉඩ ලැබෙනව නේද? මේක නේද සසර ගමන යන හැටි. හොඳට ඉගෙන ගන්න, හොඳට හිතන්න. ඒ හිතන ගමන්ම මනෝමයෙන් භාවනා කරනවා කියලා කරන්න උත්සාහ කරන්න. හිතට එන චිත්තජ රූප සත්‍ය පුද්ගලයෝ කෙනෙක් දෙයක් තැනක් හැටියට හමු වෙන තැන නෑ. දැන ගැනීම මාත්‍රයක් විතරයි. ඒ දැන ගැනීම මාත්‍රයේද ඇති වුණේ බාහිරේ හම්බ වෙලා නෙමෙයි, මෙතන යෙදුණු මනස ධර්මයක් මනෝ විඥානයක් කියන හේතු යෙදিলা කියලා බලන්න. එතකොට ඒ හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධ දුක. දුක දුක හැටියට දැක්කොත් සමුදේ නෑ. දුක දුක හැටියට නොදැක්ක තැන සමුදේට ඊට ලැබේ. නිරෝධේ නෑ, මාර්ගේ නෑ. චතුරාර්ය සත්‍ය ධර්මියම ඔය එකම තැන පවතිනවා. ඉතින් ඒ ටික දැකලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා අවශ්‍ය විමර්ශන ඥානයේ බුද්ධිය අවදි වේවා. මේ ජීවිතේම ඉතුම් චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ කරගෙන වහවහ සතර කතරෙන් එතර වෙන්නට මේ හැමතත භාග්‍ය වාසනාව සැලසේවා කියලා කියනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් මේ ධර්ම ශ්‍රවණය තුලින් මතු කරගත් උතුම් කුසලය අපි හැමට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ගෙන දෙන උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිසම හේතු වාසනා පාරමී වේවා. මතු බුදුවලක් සනසනාරි මෛත්‍රිය නාත මෙද්බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට මේ පින්වත්පත් වේවා. මේ ගෘහ වස්තු ආදී තමන්ගේ ජීවිතවලට අධිග්‍රහ තිෂ්ඨකාමී දෙවියන්ට මේ පින්වත්පත් වේවා. දිවයිතුරු වැඩි දියුණු වේවා ප්‍රාර්ථනීය බෝධීන්. අමා මහ නිවනින් සනසිත්වායි සාදු සේවා. තම තමන් නමින් නැසීනිය පරලෝකීය දෙකුලයන් නී කුල පරම්පරාගත ඥාතිවරු මේ පින්ගෙන සැපතට පත් වේවා. දෙව් සැපතින් මිනිස් සැපතින් සැපවත්ව වහවහාල උතුරු සුවයෙන් සැනසේවායි සාදු කියලා. මේ කුඩා දරුවන් ඇතුළු මේ හැම දෙනාටත් වැඩි ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් මේ පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය තුනුරුවන් ඥාන භාවය ආශිර්වාදේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය ලැබීමෙන් අපේ ජීවිතවලට බලපවත්වන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් මගහැරී අතුරු ආන්තරාවන් දුරු වී නිදුක් නිරෝගී බව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සැලසී මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් එතර වීමට මේ පින්කම හේතු වාසනා වේවා. සසර ගමනේ සරණාතුරු නරක ආදී දුක දිවයකට සාපිපාස ආදී දුකකට දෙන පැමිණ දුර්ජන ඇසුරින් මිදී සත්පුරුෂ ඇසුරින් ධම්ම ගසාගෙන ලෝතුරු මග ඵල නිවනින් සැනසුම කල් නොවේවාම අපි හැම දිනාටම ලැබේවා. සැලසේවායි සාදු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවං නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.